සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දූපතේ ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අදත් ඔබගේ තක්සලාව රජරට ගුරු ගෙදරින් තවත් එක් පාඩමක් එක්ක ගොඩවදින්නට මට අවසරයි. ඉතින් අද දවසේ පුනරීක්ෂණ පත්‍රිකා අංක 76 සහ අංක 77යි මට ඔබත් එක්ක සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඉතින් මේ සඳහා මම ඔයගොල්ලොන්ට වෙනදට වඩා පුඩි වෙනසක් සිද්ධ වෙනවා. අද ඔයගොල්ලොන්ට සිද්ධ වෙනවා ගණිත වගු පොතත් මේකට යොදා ගන්න. ඒ නිසා දුවලා පුතාලා මේ වෙද්දි ගණිත වගු පොත ළඟ නැත්නම් ගණිත වගු පොතත් ඉක්මනට රැගෙන එන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ වෙද්දි මෙම කාර්යපත්‍රිකාවට පිළිතුරු ලියලා ඇති කියලා. කෙනෙකුට ඔන්න පිළිතුරු ලියන්න අමතක වුණා නම් මම මේ කියන ගැටලු මාත් එක්කම විසඳ ගන්න කියලාත් කියනවා. ඔබ දන්නවා කෙනෙකුගෙන් ගණිතය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියන්නට පුළුවන් කෙනෙකුට අවකාශය පිළිබඳ විද්‍යාව. ඔය එක් නිර්වචනයක් ගණිතය ගැන. හුඟක් වෙලාවට අවකාශය පිළිබඳ විද්‍යාව කියන නිර්වචනය යොදාගන්නේ ජාමිතියට. ඉතින් පුනරීක්ෂණ පත්‍රිකා 76 පළමු ගැටලුව තියෙන්නේ ජාමිතිය සම්බන්ධයෙන් නම් නෙවෙයි. නමුත් එතනින් එහාට ගියපු ත්‍රිකෝණමිතියට සම්බන්ධ ගැටලුවක්. ඉතින් හුඟක් දුවලා පුතාලා ත්‍රිකෝණමිතිය කියපුවාම අනේ අම්මෝ ඇයි ඔය වගේ අමාරු ගණන් එහෙමනේ හිතන්නේ නැහැ. 2016න් පස්සේ සාමාන්‍ය පෙළ විභාග ගැටලු දෙහා ඔයගොල්ලෝ අධීක්ෂණය කරෝති ඔබට පේනවා ඒ ගැටලු බොහොම සරල ගැටලු විදිහටයි පුතේ දුවේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ 2016න් පසුව ලැබුණු සියලුම ගැටලු බොහොම පහසුවෙන් ඔබට විසඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ කරන්නට ඕන හොඳ හුරුවක් ලබා ගැනීම විතරයි. මේ සඳහා ඔයගොල්ලන්ට වෙනවා ත්‍රිකෝණමිතික වගු භාවිතය කරන්නේ කොහොමද? අන්න ඒ දේ හොඳට හුරු වෙන්න. ඉතින් ඒ දේ හුරු වෙලා ඔබට සුළු කිරීමේ හැකියාව තියෙනවා නම් විභාගෙට ලැබෙන ත්‍රිකෝණමිතිය මේ වසර ගැටලුවත් බොහෝ දුරට ඉතාම ලේසි ගැටලුවක් වෙයි කියලා මම ඔන්න අනාවැකියක් පළ කරනවා. එහෙමනම් මං හිතන්නේ දැන් ඔබ සූදානම් ඇති පුනරීක්ෂණ පත්‍රිකා 76ට පිළිතුරු සපයන්න. මුලින්ම අපි වෙනද වගේම ගැටලුව කියවලා බලමු. සමතල පිට්ටනියක සිටින ළමයෙකුට පිට්ටනියේ කෙළවරක ඇති සිරස් කුළුණක මුදුන අංශක 72ක ආරෝහණ කෝණයකින් දකි. ඔහු මීටර 10ක් කුළුණ දෙසට ගමන් කර බැලූ විට කුළුණේ මුදුන අංශක 50ක ආරෝහණ කෝණයකින් දකි. පොඩ්ඩක් ඔබ විස්තරේ කියවපුවාම ඔබට වැටහෙනවා යම් පුද්ගලයෙක් කුළුණක මුදුන දිහාවේ බලනවා ආරම්භක ලක්ෂ්‍යයක ඉඳලා. ඒ කරලා ඔහු කුළුණ දිසට මීටර 10ක් ගිහිල්ලා නැවතත් කුළුණේ මුදුන බලනවා. ඉතින් ඔබ දන්නවා දුරක ඉඳන් ළඟට ඇවිල්ලා කුළුණක මුදුනක් බැලුවොතින් එතන හැදෙන කෝණය පෙර කෝණයට වඩා විශාලයි. ඒ වගේම පුතේ දුවේ කියන්න ඕන මෙතන වැදගත් දෙයක්, වැදගත් වචනයක් කියවෙනවා ආරෝහණ කෝණය කියලා. පුතේ ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය ඔබ හොඳින් මතක තියාගන්නට ඕන. තිරස් රේඛාවේ සිට ඔබට ලැබෙන ගැටලුවල තිරස් රේඛාවේ සිට ඉහළට මැනින කෝණ ආරෝහණ කෝණ කියලා මතක තියාගන්න. ඒ වගේම තිරස් රේඛාවේ සිට පහළට මැනින කෝණ අවරෝහණ කෝණ කියලා මතක තියාගන්න. එවිට ඔබ කෝණය මනින්නට උන තිරස් රේඛාවේ සිටමයි. ඔබට ලැබෙන ගැටලු සඳහායි මම මේ දේ කිව්වේ. ඉතින් මේක හරිම වැදගත් වෙයි ඔබට ත්‍රිකෝණමිතික ගැටලු විසඳීමේදී. මෙම ගැටලුව සඳහා මුලින්ම අපට ලැබෙන්නේ දල සටහනක් අඳින්න. මම මේ දල සටහන අඳිද්දී ඔබට පහසු වෙන්නට ඔබ දැන් මේ ගැටලුව විසඳලා තිබුණත් කමක් නැහැ පුතේ දුවේ. ඉඩ තියෙන තැනකින් හෝ ඔබ භාවිත කරන අමතර කොලයක මෙන්න මේ සටහන අඳගන්න. මම හිතනවා පළමු අවස්ථාවේම ඔහු කුළුණේ මුදුන බලන්නේ ඒ කියන ස්ථානයේ ඉඳන් කියලා. එහෙමනම් ඔබ මුලින්ම කුළුණ ලකුණු කරගන්න කුළුණේ මුදුන කිව් විදිහටත් කුළුණක් ලකුණු කරලා කුළුණේ මුදුන කිව් විදිහටත් කුළුණෙහි පාමුල පී විදිහටත් ලකුණු කරගන්න. ඒ කරලා ආරම්භක ලක්ෂය අපි හිතමුකෝ සිරස් රේඛාව ඔබ ඇඳපු සිරස් රේඛාවට දකුණු පසින් ඒ කියලා ලකුණු කරගන්න. එවිට ඒ සහ කිව් යා කරන්න. ඒ වගේම ඒ සහ පී යා කරන්න. අන්න එවිට AP සහ AQ බාහු දෙක අතර කෝණය කියා දාංශක 42ක් විදිහටත් ඔන්න ඔබ ලකුණු කරගන්නට ඕනේ. ඉන් අනතුරුව කියනවනේ දැන් අපි අඳගත් රූප සටහනේ විදිහට ඒවල ඉඳන් මීටර 10ක් කුළුණ දෙසට ඇවිල්ලා ඔහු නතර වෙලා නැවත කුළුණේ මුදුන බලනවා. එහෙමනම් මීටර 10ක් ඉදිරියට ඇවිල්ලා ඔහු නැවතුන තැන B කියලා නම් කරගන්න. අන්න එතෙන් සිට කුළුණේ මුදුන ඔබ නිරීක්ෂණය කරන කෝණය අංශක 50ක් විදිහට ලකුණු කරන්න. එවිට BQ සහ BP බාහු දෙක අතර පිහිටන කෝණයයි අංශක 50ක් විදිහට ඔබ නම් කරගන්නට ඕන. දැන් ඔබට ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් ලැබිලා ඇති. එක් ඍජු කෝණී ත්‍රිකෝණයක් තමයි QPB ඍජු කෝණී ත්‍රිකෝණය, එක කුඩා ත්‍රිකෝණයක්. ඒ වගේම ඉතිරි ඍජු කෝණී ත්‍රිකෝණය තමයි QPA කෝණය. එහෙමනම් දැන් මම හිතන්නේ ඔබ ඔබට අවශ්‍ය තල සටහන ලකුණු කරලා ඉවරයි. නමුත් ඔබට මඟහැරිච්ච එක් කරුණක් තියෙනවා. මොකද PQ සිරස් කුළුණ සහ AP තිරස් බිම අතර අංශක 90ක කෝණය ඔබ ලකුණු කරන්න මතක ඇතුව. මොකද පසුගිය වාරවල විභාගයේදී ඔය අංශක 90ට 90 සලකුණු කිරීමටත් ලකුණක් වෙන් වුණ අවස්ථා තිබුණා. ඉතින් අපි ඕක නොසලකා හරිනවා. ඉතින් ඕක ලකුණු කරන්න ඕනේ නැනේ, අපි දන්නවනේ කියන අදහසින්. නමුත් අන්න එයටත් ලකුණක් වෙන් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔබ දැන් මේ වෙද්දී රූප සටහන සම්පූර්ණ කරගෙන ඉවරයි. එහෙමනම් අපි බලමු අපි අහන ප්‍රශ්න මොනවද කියලා. ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් කුළුණේ සිට ළමයා ආරම්භයේ පිහිටි ස්ථානයට දුර සොයන්න. දැන් මෙන්න මේ වගේ ගැටලුවක් එද්දී අපට විභාග දිනන් ලැබෙන්නේ හුඟක් වෙලාවට කෝණයක් සහ පාදයක් දුන් විට ඉතිරි පාදයක දිගසෙවීම. ඒ වගේම පාද දෙකක අගේ දුන්නහම ඊට අන්තර්ගත කෝණයේ අගේ සෙවීම. අන්න ඒ වගේ ගැටලුවක් තමයි මේ පසුගිය වසරවල ලැබිලා තියෙන්නේ. නමුත් මෙම ගැටලුව ටිකක් සංකීර්ණ ගැටලුවක්. අන්න ඒ නිසා ඔබ BP පාදයේ දිග x විදිහටත් ඔබ ඇඳගත්තු රූපයේ QP එහෙම නැත්නම් සිරස් කුළුණේ උස y විදිහටත් ලකුණු කරගන්න. සිම්පල් y විදිහටත්. මම නැවත කියනවා BP x විදිහටත්, සිම්පල් x විදිහටත්, QP සිම්පල් y විදිහටත් ලකුණු කරගන්න. දැන් ඔබෙන් අහන ප්‍රශ්නය දිහා අවධානය යොමු කරන්නකො. මුලින්ම කියනවා කුළුණේ සිට ළමයා ආරම්භයේ සිටි ස්ථානයට දුර සොයන්න. ඒ කියන්නේ AP දිග ඔබට හොයන්නට වෙලා තියෙනවා. ඒ වගේම B ප්‍රශ්නය යටතේ අහනවා කුළුණේ උස සොයන්න. ඒ කියන්නේ y. එහෙම නැත්නම් QP, කැපිටල් QP දුරත් අහනවා. දැන් මෙතනදී ඔබට නොදන්නා පාද දෙකක් තියෙනවා. මොකද මේ පාද දෙක අපි y සහ x විදිහට ලකුණු කරගත්ත දුරවල් දෙක. ඉතින් පුතේදුවේ අපිට නොදන්න පද දෙකක් තියෙනනම් ඔබ දන්නවා මේක සමගාමී සමීකරණ විදිහට විසඳන්නට අවශ්‍ය නම් සමීකරණ දෙකක් ගොඩනගා ගන්නට වෙනවා. එහෙමනම් ඒකට උදව්වක් මෙතන තියෙනවා. මොකද ඒ උදව්ව ඍජු කෝණී ත්‍රිකෝණ දෙකකුත් ඔබට ලැබිලා තියෙනවා. අන්න එහෙමනම් ඒ ඍජු කෝණී ත්‍රිකෝණ දෙක භාවිතයෙන් අපි සමීකරණ දෙකක් ගොඩනගා ගමු, උදව්වට ගමු ත්‍රිකෝණමිතිය. එහෙමනම් පුතේදුවේ මුලින්ම ඔයා අවධානය යොමු කරන්න ඔයාගේ රූප සටහනේ APQ ත්‍රිකෝණයට. මම නැවත කියනවා APQ ත්‍රිකෝණයට. APQ ත්‍රිකෝණයේ අංශක 42ක කෝණයක් ඔබට පේනවා. ඔබ සටහන් කරගෙන තියෙනවා. ඉතින් ඒ අංශක 42ට එහෙම නැත්නම් අංශක 42 කෝණයට අනුරූපව ගත්තහම ඉදිරියෙන් තියෙන පාදයක් ඔබ දන්නවා සම්මුඛ පාදය. මේ වෙලාවේ අංශක 42 කෝණයට සම්මුඛ පාදය වෙන්නේ y. ඒ වගේම එයාට බද්ධ පාදය වෙන්නේ AP පාදය. AP පාදයේ දිග ඔබ හිතුවටින් 10^(x) කියලා ගන්නට පුළුවන්. ඇයි ඒ? AB දුර මීටර 10යි. ඒ වගේම මම ගත්තා BP දුර x කියලා. එහෙනම් x ධන 10යි කියලා අපට ගන්නට පුළුවන්. එහෙමනම් මම මෙතනදී ත්‍රිකෝණමිතිය උදව් කරගෙන ඔබ දන්නවා අංශක 42ට එහෙම නැත්නම් ඒ කෝණයට සාපේක්ෂව y සම්මුඛ පාදය වෙනවා. ඒ වගේම බද්ධ පාදය 10^(x) වෙනවා. එහෙමනම් සබත් එක්ක සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? tan. අන්න ඒ නිසා මම මෙහෙම සමීකරණයක් ලියනවා. tan 42 සමානයි y බෙදීම 10^(x). මම නැවත කියනවා tan 42 සමානයි y බෙදීම 10^(x). එහෙමනම් අපිට අන්නේ ඒ සමීකරණය විසඳන්නට පුළුවන් ඔබ ත්‍රිකෝණමිතික වගුව භාවිත කරලා හොයාගන්න tan 42 අගය. tan 42 අගය වෙනවා 0.9 0.4. tan 42 යගේ වෙනවා 0.9 0.4. අන්න එවිට ඔබට සමීකරණයක් ලැබෙනවා 0.9 0.4 සමානයි y බෙදීම 10 ධන x කියලා. එහෙමනම් අපට හරේ තියෙන පදය එහෙම නැත්නම් ඒ වීජීය ප්‍රකාශනය අපට සිද්ධ වෙනවා 0.9 0.4 න් ගුණ කරන්න. එවිට සමීකරණයක් ලැබෙනවා 0.9 0.4 වරහන් ආරම්භ කරලා x ධන 10 වරහන් වහලා සමානයි y කියලා. එහෙමනම් මෙයා සුළු කරපුවාම අපට ලැබෙනවා 9.0.4 ධන 0.9.0.4 x. මං ආපහු සමීකරණයේ වම් මත පැත්ත කියන්නම්. 9.0.4 ධන 0.9.0.4 x. අන්නේ යා සමාන වෙනවා y ට. ඔන්න මං ඒ සමීකරණය නම් කරනවා අංක 1 සමීකරණය කියලා. ඔන්න 1 සමීකරණයක් අපි හදාගෙන ඉවරයි. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරන්න ඕන ඔබගේ රූප සටහනේ BPQ ත්‍රිකෝණයට. BPQ ත්‍රිකෝණයට. එවිට එතන අපට සටහන් වෙලා තියෙනවා අංශක 50ක කෝණයක්. ඒ අංශක 50ට කෝණයට ඉදිරියෙන් තියෙනවා y පාදය. ඒ වගේම ඔහුට බද්ධ පාදයේ විදිහට පිළිලා තියෙනවා අපි සිම්පල් x විදිහට ලකුණු කරගත්ත පාදය. එහෙමනම් සම්මුඛ පාදයේ සමග බද්ධ පාදය. මොකද්ද ත්‍රිකෝණමිතික අනුපාතය? tan. එහෙමනම් මට කියන්න පුළුවන් tan 50 සමානයි y බෙදීම x කියලා. ඉතින් tan 50 අගේ ඔබ ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් හොයාගන්නට ඕන. පුතේදුවේ මතක තියාගන්නට ඕන වැදගත් දෙයක් තියෙනවා. tan 45 සහ ඊට වැඩි අගයන් 1.2 කියලා දශමය අගයන් එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ලැබෙනවා. ඒ කියන්නේ දශම තිතට ඉදිරියෙන් අගයක් තියෙන බව tan 45 න් පසුව ඔබට මතක තියෙන්නට ඕන. එහෙනම් tan 50 අගේ ඔබ හොයාගෙන ඇති කීයද? 1.1918. 1.1918 සමානයි y බෙදීම x. එහෙමනම් හරය පවතින x වම් මත පැත්තට ගිනාපුවාම මට ඒක සරල කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. 1.1918 x සමානයි y. අන්න ඒ සමීකරණය මම නැවත කියන්නම්. 1.1918 x සමානයි y. අන්න ඒ සමීකරණය මම නම් කරගන්නවා අංක 2 කියලා. දැන් ඔබට පේනවා ඇති ඔබ ලියාගත්තු සමීකරණ දෙකේම y උක්තය වෙලා තියෙනවා. එහෙමනම් මට කියන්නට පුළුවන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට සමානයි කියලා. එහෙමනම් අන්නේ ඒ ගතිගුණ එහෙම නැත්නම් අන්නේ ඒ දේ භාවිත කරලා මට නැවත සමීකරණයක් ගොඩනගා ගන්නට පුළුවන්. විශේෂත්වය වෙන්නේ මෙන්න මේ වෙලාවේදී අපට x වලින් පමණක් සමන්විත සමීකරණයක් ලැබෙනවා. එහෙමනම් මම මේ සමීකරණය කියන්නම්. 9.0.4 ධන 0.9.0.4 x සමානයි 1.1918 x. එහෙමනම් එතනින් පස්සේ අපි මොකද්ද කරන්නේ? x පද ටික එක පැත්තකට ගමු. එවිට ඔබට මෙන්න මේ විදිහේ පිළිතුරක් ලැබෙන්නට ඕන. 9.0.4 සමානයි 1.1918 x කින් අඩු කරන්නට වෙනවා 0.9.0.4 x. එහෙමනම් එතනින් පස්සේ පිළිතුර අපට මෙන්න මේ විදිහට ගන්නට පුළුවන්. 9.0.4 සමානයි 0.2914 x කියලා. ඉතින් ඔබට දැන් තියෙන ලොකුම ගැටලුව තමයි මෙන්න මේ වගේ දශම කොහොමද බෙදන්නේ කියලා. ඉතින් ඒකට නම් ඔබට හුරු වෙන්නට වෙනවා ලඝු භාවිතා කරලා බෙදන්නට හෝ එහෙම නැත්නම් සාමාන්‍ය පරිදි සුළු කරන්නට යම් හුරුවක් ලබා ගන්නට වෙනවා. එහෙමනම් මෙන්න මේ සමීකරණය විසඳපුවාම x ට පිළිතුර ලැබෙනවා 30.899 කියලා. මම ඒක සුළු කරන්න මේ වෙලාවේ වෙලාව ගන්නෑ. ඔන්න ඒ x ට පිළිතුර ලැබෙනවා 30.899 කියලා. ඉතින් අපේ රූප සටහනේ අපි භාවිත කරපු ඒකකය මීටර් නිසා මෙන්න මේ දිගත් එහෙම නැත්නම් මෙන්න මේ දුර ප්‍රමාණයත් අපට ගන්න වෙන්නේ මීටර කියලා. ඉන් අනතුරුව අපිට පුළුවන් අපි ලබාගත් පළවෙනි සමීකරණයට හෝ දෙවන සමීකරණයට, මං හිතන්නේ දෙවන සමීකරණය වඩා පහසුයි, දෙවනි සමීකරණයට x ක යගේ ආදේශ කරලා y ව හොයාගන්න. එහෙනම් මං දෙවන සමීකරණයට ඒ යගේ ආදේශ කරනවා. එවිට ඔබට ලියන්නට පුළුවන් 1.1918 නවයයි එකයි අට ගුණ කිරීම තිහයි දසම අටයි නවයයි නවය සමානයි වයි. අන්න එවිට ඔබට පිළිතුර ලැබෙනවා වයිට තිස් හයයි දසම අටයි දෙකයි පහක් මීටර්. තිස් හයයි දසම අටයි දෙකයි පහක් මීටර්. ඒ වයි එහෙමනම් කුළුණේ උස කීයද? තිස් හයයි දසම අටයි දෙකයි පහක් මීටර්. ඒ වගේම ආරම්භක ස්ථානයේ සිට කුළුණට ඇති දුර අපිට ගන්නට වෙනවා x තව මීටර 10ක් එකතු කරන්නට වෙනවා. එහෙමනම් 10 ධන 30.899999. එවිට ආරම්භක ස්ථානයේ සිට කුළුණට ඇති තිරස් දුර ඔබට ලැබෙන්නට ඕන 40.899 මීටර කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඊටාම දීර්ඝ ගැටලුවක්, ඒ වගේම තරමක් සංකීර්ණ ගැටලුවක්, මේ වගේ ගැටලු හුඟක් වෙලාවට 2000 ගණන් වල සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහා ලැබිච්ච ගණන් ගැටළු වර්ගයක්. ඕනනම් ඔබට ඒ ප්‍රශ්න පත්‍රය පරිහරණය කරන්නට පුළුවන්. මම හිතනවා ඒ ගැටළුව පැහැදිලි ඇති. අනිවාර්යයෙන්ම ඔබ ඒ සඳහා පිළිතුරුත් ලියා ගන්නට ඇති කියලා හිතනවා. එහෙමනම් අපි ඒ කාර්ය පත්‍රිකාවේ දෙවන කොටසට යන්. එතන ඉඳන් නම් තියෙන්නේ අපේ සාමාන්‍ය කෙටි ගැටළු බවයි පේන්නේ. වීජිය භාගයක් තියෙනවා සුළු කරන්න. 4 බෙදීම 3යි b ධන, 5 බෙදීම 6යි b ඍණ, 3 බෙදීම 12යි b විදිහට ලැබෙන්නේ. ඉතින් ඔබ දන්නවා මෙන්න මේ භාග වීජීය භාගවල හරේ තියෙන්නේ 3යි b, 6යි b සහ 12යි b. ඉතින් මේ 3 දෙනාටම පොදු හරය වෙන්නේ කුඩා පොදු ගුණාකාරයනේ. මේ 3 දෙනාගෙම කුඩා පොදු ගුණාකාරය මට ගන්නට පුළුවන් 12යි b කියලා. ඉතින් එහෙමනම් ඔබ දන්නවා 12යි b ට 3යි b ඒවා 4ක් තියෙන නිසා අපට ලවයේහි පැවතිච්ච 4 4 ගුණ කරන්නට වෙනවා. ඉන් අනතුරුව ධන 12යි b ට 6යි b ඒවා දෙකක් තියෙන නිසා ඒ පදයේ හරය තියෙන්නේ 5. අනේ 5ේ ඉලක්කම දෙකෙන් ගුණ කරන්නට වෙනවා. ඉන් අනතුරුව 12යි b ට 12යි b ඒවා 1යි. එහෙමනම් 3 එකෙන් ගුණ කරන්නට වෙනවා. අනේ විට ඒ පද ටික ගුණ කරපුවාම බලමු 4 4 ගුණ කරපුවාම 16 ධන 5 වරක් 2 10 ඍණ 3. 16 ට 10ක් කීයද? 26යි. 26ෙන් 3ක් අඩු කරපුවාම 23යි. එහෙමනම් ඔබට පිළිතුර ලැබෙනවා 23 බෙදීම 12යි b කියලා. ඔන්න ඔය විදිහට දෙවන ගැටලුවට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඉතින් ප්‍රතිවිරුද්ධව අපට අද ටිකක් වේගෙන් මේ ගැටලුව සාකච්ඡා කරන්නට වෙනවා. මොකද පළවෙනි ගැටලුවටම සෑහෙන වෙලාවක් ගියා. ඒ නිසා ඔබ පිළිතුරු ලියාගෙන තිබුණත්, පිළිතුරු හදලා තිබුණත් පැත්තකින් මම මේ කියන දේවලුත් සටහන් කරගෙනම යන්න. එහෙමනම් අපි ඊළඟට බලමු 3වන ගැටලුව. 3වෙනි ගැටලුවේ තියෙන්නේ කුඩාම් පොදු ගුණාකාරය හොයන්න තමයි. හැබැයි අපට වාසියක් කරලා තියෙනවා. මොකද්ද? දීලා තියෙන්නේ සාධක වලට වෙන් කරලා. පළවෙනි පදයේ සාධක තියෙනවා x ධන 3 වාරයක් x ඍණ 2. ඒ වගේම දෙවන ප්‍රකාශනයේ සාධක කඩපුවහම මෙන්න මේ විදිහට තියෙනවා x ඍණ 1 වාරයක් x ධන 1. ඉතින් ඔබ දන්නවා කුඩාම් පොදු ගුණාකාරය හොයද්දී එකම සාධකය, එහෙම නැත්නම් එකම වර්ගයේ සාධක එක තැනක වැඩිම වාර ගන්නක් සටහන් වෙලා තියෙනන් අන්න යාව තමයි යොදාගන්නේ. ඉතින් මේ විදිහට බලපුවාම 3වෙනි ගැටලුවට, අපි මේ වගේ ගැටලු බොහොමයක් විසඳලා තියෙන නිසා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. 3වෙනි ගැටලුවට පිළිතුර එනවා x ධන 3. තැන් දෙකේම එක බැගින් තියෙන, පද දෙකේම එක බැගින් තියෙන නිසා x ධන 3 ඒවා 1යි. ඒ වගේම x ඍණ 2යි, ඊළඟට x ඍණ 1යි. එහෙමනම් පිළිතුර ලැබෙනවා x ධන 3 වාරයක් x ඍණ 2 වාරයක් x ඍණ 1 කියලා. ඔන්න ඔය විදිහට 3වන ගැටලුවට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. ඉන් අනතුරුව තියෙන්නේ ලඝු අර්ථ දැක්වීම සහ ඒ සම්බන්ධ ගැටලුව. කොහොමද තියෙන්නේ? ලඝු 10 පාදයට 1 යට 10හි අගය සොයන්න. ඉතින් පුතේදුවේ මට මෙන්න මෙයාව මෙහෙම ලියා ගන්නට පුළුවන්. ලඝු 10 පාදයට ඔබ දන්නවා හරේ පවතින දෙයක් ලවයට එද්දී දර්ශකයේ ඍණ සහිතව ලබා ගන්නට පුළුවන්. මෙතන තියෙන 10. ඒ කියන්නේ 10 පළවෙනි බලය. 10 පළවෙනි බලය හරේ තියෙනම් මම එයා ලවයට ගේනවා. ලවයට ගියේදී ඔබට සිද්ධ වෙනවා 10 ඍණ 1 වන බලය. අන්න එහෙමනම් අන්න ඒ දේ මට මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. ලඝු 10 පාදයට 10 ඍණ 1. ඉතින් ඔබ දන්නවා ලඝු වල අපි අවසානටම සාමාන්‍ය පෙළ දී ඉගෙන ගන්න නීතිය අනුව යම් පදයක දර්ශකය අපට ලඝු වල මුලට ගේන්න පුළුවන් ಗುಣ කිරීමත් එක්ක. එහෙමනම් මට ලියා ගන්න පුළුවන් එයා මෙහෙම ඍණ 1 ගුණ කිරීම ලඝු 10 පාදයට 10. ඉතින් ඔබ දන්නවා ලඝු 10 පාදයට 10 කියන්නේ කීයද? 1යි. එහෙමනම් ඍණ 1 ගුණ කිරීම 1. පිළිතුර කීයද ලැබෙන්න ඕන? ඍණ 1 විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට එහෙමනම් 4 වෙනි ගැටලුවට පිළිතුර ලැබෙනවා කීයද? ඍණ 1යි කියලා. එහෙමනම් අපි බලමු 5 වෙනි ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. 5 වෙනි ගැටලුවේ තියෙන්නේ වරහන් තුල තියෙනවා 2x ඍණ 3. ඊට පස්සේ වරහන් ආය වහලා වරහන් ආරම්භ කරනවා. වරහන් තුල නැවත තියෙනවා මොකද්ද? x ධන 1ක් සමානයි බිංදුව. ඉතින් මේ වෙලාවෙත් අපට වාසියක් කරලා තියෙනවා මොකද්ද? මේ තියෙන වර්ගජ ප්‍රකාශනයේ එහෙම නැත්නම් වර්ගජ සමීකරණයේ එක පැත්තක් සාධක වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔබ දන්නවනේ වර්ගජ සමීකරණයක ශුන්‍ය ගුණය අපි භාවිත කරලානේ පිළිතුරු හොයන්නේ. එහෙමනම් මට ලියන්නට පුළුවන් මේ වගේ ගැටලුවක x ඍණ 3 සමානයි බිංදුව හෝ x ධන 1 සමානයි බිඳුව කියලා. ඉතින් පළවෙනි එකේ x උක්ත කරපුවාම ඍණ 3 එහා පැත්තේ ඇති ධන 3ක් වෙනවා. එහෙමනම් අපිට ලියන්නට පුළුවන් 2x සමානයි 3යි කියලා. මේක x උක්ත කරන්න අපිට සිද්ධ වෙනවා 2ෙන් බෙදන්න. අන්න එවිට එනවා x සමානයි 3 බෙදීම 2යි. එහෙම නැත්නම් x සමානයි 2ෙන් 3යි කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම අනිත් සාධකයේ මට ලියා ගන්න පුළුවන් මෙහෙම x ධන 1 සමානයි බිඳුවයි. එහෙමනම් ධන 1 සමීකරණේ සමාන ලකුණින් අනිත් පැත්තට ගියපහම ඍණ 1ක් වෙනවා. එහෙනම් x සමානයි ඍණ 1යි කියලා ගන්නටත් පුළුවන්. එහෙමනම් 5 වෙනි ගැටලුවට පිළිතුර x සමානයි 2ෙන් 3 හෝ x සමානයි ඍණ 1 කියලා ගන්නට පුළුවන්. ඊළඟ ගැටලුව බලමු. ඊළඟ ගැටලුවේ තියෙනවා 3p සමානයි 2q. ඒ වගේම 6p ධන q සමානයි 5i. එහෙමනම් මට q වල අගය තමා හොයන්න වෙන්නේ. එහෙමනම් අපි මේ සමීකරණ දෙකෙන් p ව ඉවත් කරා නම් හරි. දැන් ඔබ බලන්න මෙන්න මෙහිම මට කියන්නට පුළුවන්. 6p කියන්නේ 3p වගේවත් දෙකක්. ඉතින් මේ ගැටලුවේ දෙනවා 3p සමානයි 2යි කියලු. එහෙනම් 3p වගේවත් දෙකක් නිසා මට කියන්න පුළුවන් 6p සමාන වෙනවා 4යි කියුට. අන්න ඒ නිසා 6p තියෙන දෙවන සමීකරණයේ ඒ පදය වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් 4iq. මම නැවත කියන්නම් ඒ කාරණේ. දෙවන සමීකරණේ තියෙන්නේ 6p. නමුත් පළවෙනි සමීකරණේ කියනවා 3p සමාන වෙනවලු 2iq. එහෙනම් 6p සමාන වෙන්න උන 4iq. එහෙනම් දෙවන සමීකරණේ 6p වෙනුවට තියෙන 6p වෙනුවට තියෙන ඒ පදයට මට ලියන්නත් පුළුවන් 4iq කියලා. එහෙනම් අපිට මේ සමීකරණය ලියා ගන්නට පුළුවන් 4iq ධන q සමානයි 5යි. එහෙමනම් 5iq සමානයි 5ක් වන නිසා qට ලැබෙන වාගේ කීයක් කියලාද? 1යි කියලා. එහෙමනම් ඔන්න 6 වෙනි ගැටලුවට පිළිතුර ලැබෙනවා කීයයිද? 1ක් කියලා. අපි එහෙමනම් අවධානය යොමු කරමු 7 වෙනි ගැටලුවට. චලනය වන වස්තුවක් තප්පර 20ක් තුල චලනය කෙරෙන දුර ප්‍රමාණය දුර කාල ප්‍රස්ථාරයකින් දක්වලා තියෙනවා. වස්තුවේ වේගය ගණනය කරන්න. ඔබ දන්නවා දුර කාල ප්‍රස්ථාරයක එහි අනුක්‍රමණයෙන් ලැබෙන වස්තුවේ වේගය. මොකද ඔබ දන්නවා වේගය සමානයි දුර විදීම කාලය. මෙන්න මේකේ අපට ඒකක නම් පැහැදිලි නෑ. ඊටාම කුඩාවට සඳහන් වෙලා තියෙන්නේ. අපි හිතමු දුර මීටර වලිනුත් කාලය තප්පර වලිනුත් දීලා තියෙනවා කියලා. නැත්නම් අපිට කියනවනේ වස්තුව තප්පර 20ක් තුල කියලා. ඒ නිසා ඒ පැත්ත අපි හිතමු තප්පර තමයි දීලා තියෙන දුර මීටර වලින් කියලා. එහෙමනම් ඔබ බලන්න මෙන්න මේ වස්තුව තප්පර 20ක් තුල ගෙහිලා තියෙනවා මීටර 20ක්. එහෙමනම් මීටර 20 බෙදන්නට සිද්ධ වෙනවා තප්පර 20ෙන්. අන්න එහෙමනම් මෙයාගේ පිළිතුර කීයද? 1යි තප්පරයට මීටර. එහෙම නැත්නම් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? ඔබ දන්නවනේ සමීකරණයක එහෙම නැත්නම් සරල රේඛීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා මතක තියාගන්නවා. එහෙම නැත්නම් y දුර බෙදීම x දුර කියලා මතක තියාගන්නවා. එක එක ශිෂ්‍යෝ එක එක විදිහට මතක තියාගන්න. එහෙම ගත්තත් 20 බෙදීම 20 සමානයි 1යි. එහෙනම් ඒකක එන්නේ තප්පරයට මීටර. මේ වගේ ගැටලුවල ඒකක හරීම වැදගත්. එහෙමනම් අපි බලමු 8 වෙනි ගැටලුව. දැන් බොහෝ වෙලාවට දුවෙකුට පුතෙකුට මේ ගැටලුව පාසලෙන් සාකච්ඡා වෙලා නැතුව ඇති මේ වෙද්දි. මොකද න්‍යාස පාඩම මට මතක විදිහට 11 ශ්‍රේණියේ 19 වෙනි පාඩම. නමුත් න්‍යාස කියන්නේ ඉතාම ලේසි සාමාන්‍ය පෙළ මට්ටමේදී. මේක විශ්වවිද්‍යාල මට්ටම දක්වාම දිවෙන පාඩමක්. එහෙමනම් මෙතන තියෙන්නේ න්‍යාස දෙකක් එකතු කරන්න. පුතේදුවේ හරිම ලේසි. මම මේ අද කියන දේ විතරක් මතක තියාගෙනත් ඔබට න්‍යාස දෙකක් එකතු කරන්න හැටි ඉගෙන ගන්නට පුළුවන්. න්‍යාස දෙකක් එකතු කරන්නට නම් න්‍යාස දෙකේ ඝනය සමාන වෙන්නට ඕන. න්‍යාස දෙකේ ඝනය සමාන නම් ඔබ කරන්නට ඕන පළමු න්‍යාසයට අනුරූප අවයවය දෙවන න්‍යාසයේ තියෙන අනුරූප අවයවයත් එක්ක එකතු කරන්න. දැන් මේ න්‍යාස දෙකේ බලන්නකෝ. අපි මුලින්ම තියෙන න්‍යාසයේ පළමු අවයවය විදිහට දෙකේ ඉලක්කමත් දෙවණියට තියෙන න්‍යාසයේ මුල්ම අවයවය විදිහට දෙකක් තියෙනවා. එහෙමනම් 2 2 එකතු කරපුවාම 4යි. ඊළඟට තියෙන අවයව දෙක තමයි අනුරූප අවයව දෙක තමයි 3 සහ 2. 3යි 2යි 5යි. ඊට පස්සේ දෙවන පේළියේ 5 වගේම 3ත් එකතු කරන්නේ නේද? 5යි 3යි 8යි. ඒ වගේම 4යි 2යි 6යි. අන්න ඒ විදිහට මෙන්න මෙයාගේ පිළිතුර ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒක බොහොම පහසු ගැටලුවක්. මම නැවත කියන්නම්. 2යි 2යි එකතු වුනහම හිස්තැනේ පළමු හිස්තැනට එනවා 4ක් කියලා. 3යි 2යි එකතු වුනහම පළමු පේළියේ දෙවන හිස්තැනට එනවා 5ක් කියලා. අන්න ඒ විදිහට බොහොම සරලව මේ ගැටලුව විසඳන්න පුළුවන්. න්‍යාසයේ ඝනය සඳහන් කරන්න 2ේ 2 න්‍යාසයක් කියලා. එහෙමනම් නවවන ගැටලුව. නවවන ගැටලුව බලමු. හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් වූ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක දිග සෙන්ටිමීටර 6ක් නම් ප්‍රිස්මයේ පරිමාව සොයන්න. දැන් දුවේ පුතේක එකපාරම් බලන්න පුළුවන්. මෙන්න මෙයාගේ වර්ගඵලය දීලා තියෙනවා. ඊට පස්සේ දිගක් දීලා තියෙනවා. ඔව්. ප්‍රිස්මයක පරිමාවට මෙන්න මෙහෙම සූත්‍රයක් හදා ගන්නට පුළුවන්. ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස. ඔබ සඳහන් කරගන්න අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට සාමාන්‍ය පෙළ දෙවන ප්‍රශ්න පත්‍රයටත් මෙන්න මේ සමීකරණය ඔබට වැදගත් වෙයි. ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස. හරස්කඩ වර්ගඵලය කීයද? සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 25. එහෙමනම් වර්ග සෙන්ටිමීටර 25 උසෙන් ගුණ කරන්නට ඕන උස සෙන්ටිමීටර 6. ඉතින් ඔබ දන්නවා වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටර වලින් ගුණ වුණාම ඝන සෙන්ටිමීටර ලැබෙනවා. ඒ වගේම 25 ඒව 6 කීයද? 150යි. එහෙමනම් නවවන ගැටලුවට පිළිතුර ලැබෙනවා ඝන සෙන්ටිමීටර 150. ඉතින් පුතේ දුවේ මේ ගැටලුව විසඳන්න ඔබට මතක තියාගන්නට අවශ්‍ය වුණේ ප්‍රිස්මයක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස කියන සමීකරණය මතක තබා ගැනීම සහ නිවරදිව සුළු කිරීම පමණයි. එහෙමනම් 76 පුනරීක්ෂණ පත්‍රිකාවේ අවසාන ගැටලුව. මේක කියනවා x වර්ගයේ ධන 2 ax ධන a වර්ගය ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් ලෙස ලියා එමගින් x වර්ගයේ ධන 2 ax ධන a වර්ගය ඍණ 9 හි සාධක සොයන්න. ඉතින් ඔබ දන්නවා මේක 10 ශ්‍රේණියේදී අපි හොඳට හුරු වෙනවා. x වර්ගයේ ධන 2 ax ධන a වර්ගය අපට පුළුවන්කමක් තියෙනවා පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. මොකද්ද? x ධන a ගේ පූර්ණ වර්ගය. එහෙම නැත්නම් අපි වරහන් ඇතුළේ x ධන a ලියලා වරහනින් පිට වර්ගයක් දාන්නේ. අන්න ඒ අවස්ථාව. ඔක අපි මතක තියාගත්තේ ඔකේ අනිත් පැත්තනේ. x ධන a ගේ පූර්ණ වර්ගය සමානයි කොහොමද අපි මතක තියාගත්තේ? පළමු පදයේ වර්ගය ධන නම් ධන කලින් එක්කනා ගිරින තිබ්බනම් ඍණ ධන හෝ ඍණ පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන අවසන් පදයේ වර්ගය. දැන් ඒකේ අනිත් පැත්තයි මේ අවස්ථාවේ අපිට යොදා ගන්න වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි යමු ගානට. ගානේ කියනවා x වර්ගයේ ධන 2 ax ධන a වර්ගය ඍණ 9 හි සාධක හොයන්න කියලා. ඉතින් එහෙමනම් x වර්ගයේ ධන 2 ax ධන a වර්ගය කියන කෙනාට මට ලියන්නට පුළුවන් x ධන a ගේ පූර්ණ වර්ගය. x ධන a ගේ පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඉන් පසුව ඍණ ලකුණක් තියෙනවා. තියෙන 9නේ. 9 කියන කෙනා මට ලියන්න පුළුවන් 3 වර්ගය. දැන් එහෙනම් එහෙම ඔබ ලියාගත්තාම මෙන්න මේ විදිහට ලියවිලා තියනවාද කියලා බලන්න. x ධන a ගේ පූර්ණ වර්ගය ඍණ 3 වර්ගය. අන්න එහෙම ලියපුවාම ඔබට පේනවා වර්ග දෙකක අන්තරයක්. එහෙමනම් වර්ග දෙකක අන්තරය සාධක හොයන විදිය, එහෙම නැත්නම් සාධක ලියන විදිය ඔබ දන්නවා. එහෙමනම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. වරහන් තුල x ධන a ඍණ 3 වරහන් වහලා ආයෙ නැවත වරහන් ආරම්භ කරලා x ධන a ඍණ පදයේ ලිව්වා. එහෙමනම් දැන් තියෙන ධන පදය x ධන a ධන 3 වරහන් වැහුවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් 10වන ගැටලුවට පිළිතුරු සපයන්න. එහෙමනම් ඔන්න පුනරීක්ෂණ පත්‍රිකා 76කට මේ විදිහේ රජරට ගුරු ගෙදරින් පිළිතුරු සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් දුවේ පුතේ වෙනදාට වඩා අද මම ටිකක් වේගෙන් පිළිතුරු සාකච්ඡා කරනවා. ඒකට හේතුව අද දිනේ අපට ලැබිලා තියෙන කාර්යපත්‍රිකා දෙකම ටිකක් දීර්ඝ කාර්යපත්‍රිකා. එහෙමනම් අපි පුනරීක්ෂණ පත්‍රිකා 77ට අවධානය යොමු කරමු. මේකේ තියෙන්නේ විවගත මාදිලියේ ප්‍රශ්න ටිකක්. ප්‍රශ්න තුනක් තියෙනවා, උත්සාහ කරන්න ගැටලුවක් තියෙනවා. අපි බලමු වෙලාව ලැබෙන හැටියට අපි ඒ දේ කරමු. එහෙමනම් මුලින්ම පළවෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. කියනවා මෙන්න මෙහෙම. පෙරේරා මහතාගේ මාසික ආදායම රුපියල් 50000යි. බලමු මොනවද අහන ගැටලු කියලා. කියනවා පෙරේරා මහතා වාර්ෂිකයේ වාර්ෂික ආදායම කොපමණද? පෙරේරා මහතාගේ වාර්ෂික ආදායම ඉතින් ඒකනම් බොහොම සරල ගැටලුවක්. හැම දරුවෙකුටම විසඳන්න පුළුවන්. ඔබ කුමක්ද කරන්නට ඕන? රුපියල් 50000 ගුණ කරන්නට ඕන 12න් ඒවිත ලැබෙනවා රුපියල් 610000ක්. එහෙම නැත්නම් සාමාන්‍ය භාවිතයේ විදිහට නම් රුපියල් 6 ලක්ෂයක්. ඊළඟට රෝමි ලකන් දෙක ගැටලුව. ඔහුගේ මාසික ආදායමෙන් 30%ක් සෑම මාසකම ඉතිරි කරයි නම් වසර අවසානයේ ඔහු ඉතිරි කරන මුදල සොයන්න. ඉතින් හැම මාසිකම 30%ක් ඉතුරු කරනවා නම් මේ පුද්ගලයා අවුරුද්දෙදිත් ඔහුට ලැබුණු මුළු මුදලින් 30%ක් ඉතිරි කරලානේ. අන්න ඒ නිසා මට ලියන්නට පුළුවන් රුපියල් 610000 ගුණ කරන්නට පුළුවන් 30%ෙන්. අන්න ඒ විදිහට ලැබෙනවා රුපියල් 180000ක්. එහෙම නැත්නම් රුපියල් 180000ක් වූ වසරකට ඉතුරු කරනවා. ඉන් අනතුරුව කියනවා වර්ෂයේ අවසානයේ ඉතිරිවන මුදලින් 50%ක් ඔහුගේ මිත්‍රයෙකුට 20%ක වාර්ෂික සුළු පොලී අනුපාතිකයක් යටතේ අවුරුදු දෙකකට ණයට දෙයි. මුලින්ම අහනවා ණයට ලබා දෙන මුදල. ඉතින් ඔහු ඉතිරි කරගත්තේ රුපියල් 180000ක් නේ. එයින් 50%ක් කියන්නේ අර්ධයක්. එහෙමනම් 180000 ඔබට සිද්ධ වෙනවා 50%ෙන් ගුණ කරන්න. එහෙම නැත්නම් එහි අර්ධය ලබා ගන්න. එවිට රුපියල් 90000ක් තමා මිත්‍රයාට ලබා දීලා තියෙන්නේ. ඉතින් අවුරුද්දකට 20% ගානේ ඔහු පොලියට ලබා දෙන්නේ. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා වසරකට පොලිය හොයන්න රුපියල් 90000 20%ෙන් ගුණ කරන්න. එවිට වර්ෂයකට පොලිය ලැබෙනවා රුපියල් 18000ක්. එහෙමනම් වසර දෙකක් අවසානයේදී ඔහුට ලැබෙන පොලී මුදල හොයන්න මොකද කරන්න ඕන? මේ දීලා තියෙන්නේ සුළු පොලියට. එහෙමනම් පළමු වසරට රුපියල් 18000යි නම් පොලිය දෙවන වසරටත් රුපියල් 18000මයි. එහෙමනම් ඔහුට වසර දෙකක් අවසානයේදී ලැබෙන පොලී මුදල රුපියල් 36000ක් වෙනවා. ඉතින් අද මන් ටිකක් වේගයෙන් තමයි ඔබත් එක්ක මේ ගැටලු සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔබ හදලා තියෙන ක්‍රමයට වෙනස් ක්‍රමයක් මම භාවිත කරනවා නම් හැකි විගස මං කියන දේ දලව සටහන් කරගන්න වෙන පාට පෑනකි. අන්න එවිට ඔබට පාඩම අවසානයේදී පුළුවන්කම ලැබෙනවා ඔබගේ පිළිතුරු නිවැරදිද මං භාවිත කළ ක්‍රමේ සමග ඔබ භාවිත කළ ක්‍රමෙත් සංසන්දනය කරලා පිළිතුරු වල නිවැරදි සහ දෝෂ සහිත බව හඳුනා ගන්න. එහෙමනම් මෙම පත්‍රිකා 77හි පළමු ගැටලුවේ B කොටසටයි දැන් අවධානය යොමු කරන්නේ. මෝටර රථයක් ආනයනය කිරීම සඳහා 80%ක තීරු බද්දක් අය කරයි. මේ දවස්වල නිතරම බදු ගැන හෙනවනි. මෝටර රථයේ තීරු බදු ගෙවීමට පෙර වටිනාකම රුපියල් 800000ක් නම් තීරු බදු ගෙවූ පසු මෝටර රථයේ වටිනාකම කීයද කියලා අහනවා. ඉතින් ඔබ දන්නවා රුපියල් 100ක් වටින මෝටර රථයක් ලංකාව තුලට ගෙනාවා නම් රුපියල් 80ක් මෙන්න මේ කියන විදිහට ලංකා රජය අය කරනවා බදු විදිහට. එහෙමනම් තීරු බදු ගෙවීමෙන් පසු එම භාණ්ඩයේ වටිනාකම කීයද? රුපියල් 180ක් වෙනවා. නමුත් අපි ගෙන ආපු මෝටර රථය වෙන තමයි ගැටලුවේ ගේන්නාවු මෝටර රථයේ වටිනාකම රුපියල් 800000ක්. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා මේ රුපියල් 800000 100ට 180ෙන් ගුණ කරන්න. 100ට 180ෙන් ගුණ කරන්නට වෙනවා. අන්න එවිට ඔබට පිළිතුරු ලැබෙනවා රුපියල් මිලියන 440000ක් විදිහට. එහෙමනම් B කොටසට පිළිතුරු ලැබෙනවා රුපියල් 1 මිලියන 440000ක් විදිහට. මේක තව ක්‍රමයක් ඔබට භාවිත කරන්නත් පුළුවන්. රුපියල් 810000ට 180 බැගින් හොයලා අන්නේ ඒ එන තීරු ගාස්තුව රුපියල් 810000ට එකතු කරා නම් ඒකත් නිවැරදි පිළිතුරක්. එහෙමනම් අපට පුළුවන්කම ලැබුණා වුණ පුනරීක්ෂණ පත්‍රිකා 77 පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. එහෙමනම් අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. දෙවන ගැටලුව. දෙවන ගැටලුවත් විවාහගත මාදිලියෙන්මයි ලැබෙන්නේ. බලමු පොඩ්ඩක් ගැටලුවට අවධානය යොමු කරලා. කොටසක වෙළඳපොළ මිල රුපියල් 45ක් වන සමාගමක කොටස් 2500ක් අනෝමා මිලදී ගත්තාය කියලා අපි හදාගමු. එහෙමනම් පළමු ගැටලුවේ මෙන්න මෙහෙම අහනවා. කොටස් මිලදී ගැනීමට අනෝමා ආයෝජනය කළ මුදල. ඉතින් අනෝමා ආයෝජනය කරලා තියෙන්නේ කොටස් 2500ක. හැබැයි ඇයට එක කොටසක් මිලට ගන්නට වෙලා තියෙන්නේ රුපියල් 45 බැගින්. ඉතින් එකක් රුපියල් 45 බැගින් 2500ක් සඳහා වැය කරන්නට වෙන මුදල ඔබ දන්නවා. මොකද්ද කරන්නට ඕන? රුපියල් 45 ගුණ කරන්නට වෙනවා රුපියල් 2500. අන්න ඒ විදිහට පිළිතුර ලැබෙනවා රුපියල් 112500ක්. රුපියල් 112500ක්. එහෙම නැත්නම් 112500ක් කියලා. ඔන්න එහෙමනම් අනෝමා ආයෝජනය කළ මුදල. ඉන් අනතුරුව බලමු දෙවන ගැටලුවේ මොකක්ද අහන්නේ කියලා. දෙවනි ගැටලුවේ අහනවා මෙම සමාගමේම කොටස් හිමි සුනිල්ගෙන් කොටස් වෙළඳපොළ මිල රුපියල් 50ක් වූ අවස්ථාවේදී රුපියල් 37500ක් යොදවා තවත් කොටස් ප්‍රමාණයක් අනෝමා මිලදී ගත්තාය. එහෙමනම් ඔන්න නැවත වරක් ඇය කොටස් මිලදී ගන්නවා. ඇය සුනිල්ගෙන් මිලදීගත් කොටස් ගණන කීයද? ඉතින් මේ වෙලාවේදී ඇය ආයෝජනය කරන්න කීයද? රුපියල් 37500ක්. හැබැයි එක කොටසක් මේ වෙලාවේ රුපියල් 50යි. එහෙමනම් මිලදීගත්තු කොටස් ගණන හොයන්න රුපියල් 37500 රුපියල් 50න් බෙදන්නට ඕන. අන්න ඒ විට ඔබට පිළිතුර ලැබෙනවා ඇය මේ අවස්ථාවේදී මිලදී ගන්නවා කොටස් 750. එහෙමනම් අපි බලමු මේකේ තුන්වෙනි ගැටලුව. ඒ කියන්නේ රෝමි ලකන් තුන කොටස. සමාගම කොටස්කරුවන් සඳහා කොටසකට රුපියල් 3 බැගින් ලාභාංශ ගෙවන්නේ නම් අනෝමාට වසරක් අවසානයේදී ලැබෙන ලාභාංශ ආදායම. ඉතින් සමාගම ගෙවන්නේ සමාගමට අදාළ නැහැ කොටස් කීය ගානේ ගත්තද කියන එක. ඒ කියන්නේ සමාගම දන්නේ නැහැ, සමාගමට වැදගත් නැහැ වෙළඳපොළ මිල කොටසක. සමාගම කරන්නේ තමන් සතු කොටස් ගානට වසරක් කාලයක් සඳහා ළඟ තබා ගන්නවට රුපියල් 3ක් ගෙවන එක. අපි එහෙම සරලව මතක තියාගමු. එහෙමනම් අනෝම මුලින්ම මිලදී ගත්තා කීයද? අනෝම සතුව තිබුණා කොටස් 2500ක්. ඒ වගේම ඇය පසුව මිලදී ගන්නවා ටිකක් වැඩි මිලක් යටතේ කොටස් 750ක්. එහෙමනම් මෙන්න මේ කොටස් සියල්ල එකතු වුණාම ඇය ගාව මේ වෙද්දි තියෙනවා කොටස් කීයද? 2500 750ක් එකතු වුණාම 3250ක්. හැබැයි එක් කොටසකට සමාගම ගෙවන්නේ රුපියල් 3යි. එහෙනම් 3250 ගුණ කරන්නට වෙනවා රුපියල් 3ින්. එවිට ලැබෙනවා කීයද? 3003ක් 9000යි, 250 3ක් 750යි. එහෙනම් රුපියල් 9750ක් ඇයට ලාභාංශ ආදායම විදිහට ලැබෙනවා. එහෙමනම් රෝමි ලකන් 3 කොටසට පිළිතුර රුපියල් 9750යි. දැන් අපි බලමු හතරවන කොටසෙන් මොකද්ද ආන ගැටලුව කියලා. කොටසක වෙළඳපොළ මිල රුපියල් 40කට පහත බැස ඇති අවස්ථාවේ දී ඇති වූ හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා අනෝමා තමා සතු කොටස් සියල්ලම විකුණුවා. දැන් ඇය සතුව තිබුණා කොටස් කීයද? 3250ක්. ඒ සියල්ල ඇය විකුණන්නේ රුපියල් 40 බැගින්. එහෙමනම් අපෙන් අහනවා කොටස් විකිණීමෙන් අනෝමා ලද මුදල කොපමණද? ඉතින් එහෙමනම් රුපියල් 40 ගුණ කරන්නට වෙනවා 3250. අන්න ඒ විට ඇයට කොටස් විකිණීමෙන් ලැබිලා තියෙනවා රුපියල් 130000ක්. එහෙම නැත්නම් රුපියල් 130000ක් ඇයට කොටස් විකිණීමෙන් ලැබිලා තියෙනවා. එහෙමනම් හතරවෙනි කොටසට පිළිතුර රුපියල් 130000යි. පස්වන ගැටලුව බලමු. එහෙම නැත්නම් මේ ගැටලුවේ පස්වන කොටස. මෙම කොටස් ආයෝජනයෙන් අනෝමා ලබන මූල්‍යමය ලාභය ගණනය කරන්න. මෙම කොටස් ආයෝජනයෙන් අනෝමා ලබන මූල්‍යමය ලාභය නොවේ අලාභය ගණනය කරන්න. එහෙමනම් අපට මුලින්ම සිද්ධ වෙනවා ඇය මෙම කොටස් ලබා ගැනීමට ආයෝජනය කරපු මුදල හොයන්න. මුලින්ම ඇය ආයෝජනය කරනවා රුපියල් 112500ක්. ඒ වගේම පසුව ඇය ආයෝජනය කරනවා රුපියල් 37500ක්. මේ දෙක එකතු වුණාම ඇය සම්පූර්ණයෙන්ම ආයෝජනය කරලා තියෙනවා රුපියල් 150,000ක් එහෙම නැත්නම් විවාහාරික සමාජයේ භාවිත කරන විදිහට රුපියල් 150,000ක්. හැබැයි ඇය මේ කොටස් විකුණලා තියෙන රුපියල් 130,000කට. එහෙමනම් ඇයට සිද්ධ වෙන මූල්‍යමය අලාභය දැන් ඔබට පැහැදිලි. කොටස් මිලට ගන්න ඇය වැය කරලා තියෙන 150,000ක්. හැබැයි ඇය කොටස් විකුණලා ලබාගෙන තියෙන්නේ 130,000යි. එහෙනම් ඇයට සිද්ධ වෙන මූල්‍යමය අලාභය තමා රුපියල් 150,000ෙන් 130,000ක් අඩු කරපුවාම රුපියල් 20,000ක් ඇයට මූල්‍යමය වශයෙන් අලාභයක් සිද්ධ වෙලා තියෙනවා මේ ගනුදෙනුව අවසානයේදී. නමුත් මේ ගැටලුවේදී කොහෙදිවත් පැහැදිලිව සඳහන් වෙලා නැහැ ඇය වසරක් අවසානයේදී ලාභාංශ ආදායම ලබා ගන්නින් පසුව මේ කාර්ය කරනවා කියලා. හදිසියේවත් ලාභාංශ ලබා ගැනීමෙන් පසුව ඇය කොටස් විකුණුවා නම් මේ රුපියල් 20,000න් තව අඩු කරන්නට වෙනවා රුපියල් කීයද? 9,750. අන්න ඒ විදිහ තමයි ඇයට සිද්ධ වෙන අලාභය වෙන්නේ. නමුත් මේ ගැටලුවේ කොහෙවත් කියන්නේ නැහැ ඇය වසරකට පසු මේ කොටස් විකුණනවා කියලා. ඒ නිසා අපිට මේ වෙලාවේදී හිතන්න වෙන්නේ රුපියල් 20,000ක් තමයි මූල්‍යමය අලාභය කියලා. එහෙමනම් ඔන්න ඔය විදිහට දෙවන ගැටලුවට පිළිතුරු අපට සපයන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කාර්යපත්‍රිකා 77 යටතේ අපට ලැබෙන තුන්වෙනි ගැටලුව. මේ වගේම ගැටලුවක් මට මතකයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක ලැබෙනවා. හුඟක් ළමයි කියන්නේ සර් ගිනි කූරු ගාන කියලා. අන්න ඒ ගැටලුව. ඒ හා සමානවම තමයි මෙන්න මේ ගැටලුවත් ලැබිලා තියෙන්නේ. බලමු ගැටලුව කියවලා. කියනවා පහත රූප සටහනේ දක්වා ඇත්තේ සමාන දිගැටි ඉරටු කූරු කැබලිගෙන සෑදූ සමපාද ත්‍රිකෝණ ඇතුළත් රටාවකි. ඔබට පේනවා මේකේ පළවෙනි අවස්ථාවේ එක ත්‍රිකෝණයයි තියෙන්නේ. ඒ සඳහා ඔබට යොදා ගන්නට වෙනවා ඉරටු කූරුත් කැබලිත් තුනක්. ඒ වගේම දෙවන අවස්ථාවේ තියෙන්නේ ත්‍රිකෝණ නම් දෙකක්, කුඩා ත්‍රිකෝණ දෙකක්. නමුත් මේ වෙලාවේදී ඔබට යොදා ගන්නට වෙන ඉරටු කූරු කැබලි ගණන 6ක් නොවේ 5ක්. අන්න ඒක චුට්ටක් හොඳින් අවධානයට ගන්නට ඕන. ඒ වගේම තුන්වෙනි අවස්ථාවේ ත්‍රිකෝණ 3යි කුඩා ත්‍රිකෝණ 3යි. එහෙනම් ඉරටු කූරු කැබලි 7ක් විදිහටයි ඔන්න අපි මේ ගැටලුව අධ්‍යයනය කරා. ඉන් අනතුරුව පළවෙනි ගැටලුවේ අහනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? එම රටාව අනුව හතරවන හා පස්වන අවස්ථා සඳහා සුදුසු රූප සටහනක් ඇඳ දක්වන්න. ඉතින් මං හිතනවා ඔබට හතරවන අවස්ථාවේදී ත්‍රිකෝණ 4ක් දක්වා රටාව දීර්ඝ කරන්නට වෙනවා. පස්වෙනි අවස්ථාවේදී ත්‍රිකෝණ 5ක් දක්වා රටාව දීර්ඝ කරන්නට වෙනවා. ඒක බොහොම සරල ගැටලුවක්. අහනවා මෙම රටාව රටාවේ අනුයාත අවස්ථා දෙකක් අතර ඉරටු කුරු කැබලි සංඛ්‍යාවේ වෙනස කීයද? ඉතින් මේ අහන්නේ ගුණ සමාන්තර ශ්‍රේණියක නම් පොදු අන්තරය. එහෙමනම් අපට පුළුවන් දෙවන අවස්ථාවේ ඉරටු කුරු කැබලි 5යි, පළමු අවස්ථාවේ ඉරටු කුරු කැබලි 3යි යොදාගෙන තියෙන්නේ. එහෙමනම් 5න් 3ක් අඩු කරපුවාම පිළිතුර කීයද? 2ක්. එහෙමනම් මෙන්න මේ ගැටලුවේ පොදු අන්තරය 2යි කියලා ඔන්න මතක තියාගත්තට කමක් නැහැ. ඉතින් මේ වගේම පේනවා මේක පොදු අන්තරයක් තියෙන නිසා අපි ඉගෙන ගන්න ශ්‍රේණි වර්ග දෙකෙන් මේක සමාන්තර ශ්‍රේණි වලට තමා වැටෙන්නේ කියලා. එහෙමනම් ඊළඟ අවස්ථාව බලමු මොකක්ද අහන ගැටලුව කියලා. රෝම ඉලක්කම් 3 යටතේ අහනවා මෙම රටාව 10 වෙනි අවස්ථාව දක්වා සකස් කරයි නම් 10 වන අවස්ථාව සැකසීම සඳහා අවශ්‍ය වන ඉරටු කූරු කැබලි ගණන සොයන්. 10 වන අවස්ථාව විතරක් හදන්න. නැත්තම් ඒ වෙනකන් රටා සියල්ලම හදන්න අවශ්‍ය කරන ඉරටු කූරු කැබලි නෙවෙයි අහන්නේ, 10 වන අවස්ථාව පමණක් හදන්නට අවශ්‍ය වන ඉරටු කූරු කැබලි මේ වෙලාවේදී අහන්නේ. එහෙමනම් මේ ගැටලුව හොඳින් අධ්‍යයනය කරපුවාම සමාන්තර ශ්‍රේණි විදිහට නම් මුල් පදයේ 3ක් විදිහටත් පොදු අන්තරයේ 2ක් විදිහටත් ගන්නට පුළුවන්. තුන්වෙනි ගැටලුව යටතේ ඇහෙන්නේ T10 10 වන පදය. එහෙනම් T10 අපි හොයන්නට යද්දී එන් සමානයි 10 වෙනවා. එහෙමනම් සමාන්තර ශ්‍රේණි වලින් මේ ගැටලුව හදනවා නම් Tn සමානයි A ධන ඉන්ද්‍රින එක වාරයක් D කියන සූත්‍රයට අපි ආදේශ කරමු. T10 සමානයි A වෙනුවට 3, ධන 10 ඍණ 1 වරහන් වහලා D වෙනුවට 3යි. එහෙමනම් මෙයා සුළු කරපුවාම වෙනවා තුන ධන 10 න් එකක් අඩු කරපුවාම 9යි 9 ගුණ කිරීම 2. එහෙමනම් 3 ධන 9 ගුණ කිරීම 2. ඔබ දන්නවා මුලින්ම කරන්නට ඕන ගුණ කිරීම මේ අවස්ථාවේදී. එහෙනම් ගුණ කරපුවාම 18යි 18ට 3ක් එකතු වුණාම 21යි. එහෙමනම් 10වන රටාව සෑදීම සඳහා ඉරට කූරු කැබලි 21ක් ඔබට අවශ්‍ය වෙනවා. මේ 10 ශ්‍රේණියේ දැනුමනි. හැබැයි ඔබට අවශ්‍ය නම් 9 ශ්‍රේණියේ පළමු පාඩම මොකද්ද? සංඛ්‍යා රටා. සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ මතකද? මේ රටාව දෙකෙන් දෙක තමා ගොඩනැගිලා තියෙන්නේ. එහෙමනම් පොදු පදය මත ගන්නට පුළුවන් 2n කියලා. හැබැයි 2n n දෙක ආදේශ කරපුවාම දෙවරක් 1 2. නමුත් පළමු පදයේ තියෙනවා කී අදිරට කුරු 3. එහෙනම් මදි ගන්න අපි එකතු කරමු 2n ධන 1ක්. එහෙමනම් මේ රටාව සඳහා පොදු පදයක් අපට යොදා ගන්නට පුළුවන් 2n ධන 1. එහෙමනම් එයින් ගැටලුව විසඳපුවාම 2n වෙනුවට අපි ආදේශ කරන්නේ 10. එහෙනම් දෙවරක් 10 20යි 20ට එකක් එකතු වුනහම 21යි. අන්න ඒ විදිහටත් ඔබට අවශ්‍ය නම් මේ ගැටලුව විසඳන්නට තිබුණා. හැබැයි ඒ බව ඔබ සඳහන් කරන්නට ඕන ගැටලුවේදී මම මේ ක්‍රමය තමා භාවිත කරන්නේ කියලා පැහැදිලිව. එහෙම නැත්නම් පියවර සඳහන් කරා නම් ඇති. ඊළඟට කියනවා ඉරටු කූරු කැබලි 41ක් භාවිතයෙන් ඉහත රටාවේ එක් අවස්ථාවක් ගොඩනැගුවී නම් ඒ කීවෙනි අවස්ථාවද කියලා අහනවා. එහෙමනම් මේ අවස්ථාවේ දීලා තියෙන්නේ TN එහෙම කියලා අපි හිතමු N වන පදේ කියලා. TN 41යි. N දන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී N හොයන්න. එහෙමනම් TN සමානයි A ධන හෙන්රින එකවරයක් D සූත්‍රයට මේ ආදේශ කරමු. TN වෙනුවට 41 සමානයි A වෙනුවට 3යි. N තමා දන්නේ නැත්තේ. එහෙනම් වරහන් තුල තියෙනවා හෙන්රින 1යි D වෙනුවට 2යි. එහෙමනම් මුලින්ම ඔබට सिद्ध වෙනවා සමාන ලකුණේ 41 සමානයි 3 ධන එන්රින එක වාරයක් 2 කියන දකුණු අත පැත්තේ තියෙන ධන 3 වම් අත පැත්තට ගෙනියන්න. එවිට 38ක් ලැබෙනවා. එහෙමනම් 38 සමානයි එන්රින එක වාරයක් 2. මේ වෙලාවේදී ඔබට අවශ්‍ය නම් වරහන සුළු කරන්නට පුළුවන් ಗುಣ කරලා එහෙම නැත්නම් දෙපැත්තම දෙකෙන් බෙදන්නට පුළුවන්. එවිට මම මේ වෙලාවේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. එවිට 38 දෙකෙන් බෙදුනහම 19 කුත් දෙකෙන් බෙදපුවාම හරේ පැවතිච්ච දෙක ලවයේ පැවතිච්ච දෙකට සරල වුණාම එන්රින එකක් විතරක් ඉතුරු වෙනවා. එහෙමනම් 19 සමානයි එන්රින එකයි. ඒ ඍණ එක වම් අත පැත්තට ගෙනියපුවාම ඔබට ලැබෙනවා එන් සමානයි 20ක් කියලා. එහෙමනම් ඉරටු කූරු කැබලි 41ක් භාවිත කරන්නේ මේ රටාවේ 20 වන රටාව නිර්මාණය කිරීමට බව ඔබට පැහැදිලියි. මෙන්න මේ ගැටලුවම අර මං කියපු විදිහට මොකද්ද පොදු පදයේ සමානයි 2n ධන 1 භාවිත කරලත් හදන්න පුළුවන්. එහෙමනම් 41 සමානයි 2n ධන 1. ඒ ධන 1 සමීකරණයේ අනිත් පැත්තේ ඍණ එකක් වෙනවා. එහෙනම් 40න් 41න් එකක් අඩු කරන්නට වෙනවා. එවිට 40 සමානයි 2n. එහෙනම් 2ක් 40යි නම් n කීයක්ද වෙන්නේ? 20ක් විදිහට. අන්න ඒ විදිහටත් පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපිට හිමි කාලයෙන් තව කුඩා කාලයක් තියෙනවා. උත්සාහ කරන ගැටලුවත් බලමු. ඒ යන භාජනයේ 2 3 5 7 යන අංක සහිත කාඩ් පත් 4ක්ද B යන භාජනයේ 1 4 6 8 9 යන අංක සහිත කාඩ් පත් 5ක්ද ඇත. මහේස් කාසියක් උඩ දමා සිරස ලැබුණොත් ඒ භාජනයෙන් භාජනයෙන්ද අගය ලැබුණොත් B භාජනයෙන්ද කාඩ් පතක් ඉවතට ගනි. ඉවතටගෙන ඉවතටගත් කාඩ් පත ඔත්තේද ඉරට්ටේද කියන දේ තමයි මේ වෙලාවේ නිරීක්ෂණය කරන්නේ. ඒක මේ ගැටලුව ඉදිරියට කියවගෙන යද්දි පැහැදිලි වෙනවා. විය හැකි සිද්ධිය ඇතුළත් නියදී අවකාශයේ රුක් සටහනක නිරූපණය කර ඉවතටගත් කාඩ් පත ඔත්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය සොයන්න. දැන් එහෙමනම් මෙහිදි සිද්ධ වෙන්නේ සිරස ලැබුණා නම් ඒකෙන් කාඩ් එකක් ගන්නවා ඔත්තේද ඉරට්ටේද සඳහන් කරගන්නවා. අගේ ලැබුණා නම් B ගෙන් කාඩ් එකක් ගන්නවා ඔත්තේද ඉරට්ටේද කියලා බලනවා ඒ කාඩ් එකේ අංකය. එහෙමනම් මේකට රුක් සටහනක් අඳිද්දී ඔබ දන්නවා මුලින්ම සිද්ධ වෙන්නේ කාසිය උඩ දාන එක. කාසිය උඩ දැම්මයින් පස්සේ ඔබට සිරස හෝ අගේ ලැබෙනවා. මේක සමසේ භව්‍ය සිද්ධියක් නේ. එහෙමනම් සිරස ලැබීම රුක් සටහනේ එක් ඉත්තකත් අගේ ලැබීම රුක් සටහනේ අනෙක් ඉත්තෙත් සටහන් කරලා එහි අගේ දාන්න පුළුවන් භාගයයි භාගයයි කියලා. ඉතින් සිරස ලැබුණොත් ඒගෙන් තමා කාඩ් එකක් ඉවතට ගන්නෙ. ඒකේ තියෙනවා සේරම කාඩ්පත් හතරක්. හැබැයි මේ හතරෙන් තුනක් ඔත්ටි. එහෙනම් හතරෙන් එකක් තමයි ඉරට්ටි. එහෙනම් ඒගේ සිට දීර්ඝ වෙන ඉත්තේ තියෙනවා ඉති දෙකක් එකක් ඔත්තේ. ඒ සඳහා අගය හතරෙන් තුනක් විදිහට ලියන්න ඕන. අනිත් අවස්ථාව ඉරට්ටේ ඒ සඳහා අගය හතරෙන් එක විදිහටත් ලියන්නට ඕන. එහෙනම් අපි පල්ලෙහා ඉත්තට එමු. B. ඒ කියන්නේ අගය ලැබුණොත් B ගෙන් තමයි අපි කාඩ් පතක් ඉවතට ගන්න. B ගෙන් කාඩ් පතක් ඉවතට ගත්තාම B තුල තියෙනවා කාඩ් පත් පහක්. ඉන් දෙකක් ඔත්තේ ඉතිරි තුන ඉරට්ටේ. එහෙමනම් ඔත්තේ ඉත්ත සඳහා පහෙන් දෙකක් විදිහටත් අගය, ඉරට්ටේ සඳහා පහෙන් තුනක් විදිහටත් අගය සටහන් කරගන්නට පුළුවන්. ඉතින් අපෙන් අහන්නේ මොකද්ද? ඉවතට ගත් කාඩ් පත මොන භාජනයෙන්ද කියන එක අදාළ නැහැ. ඔත්තේ කාඩ් පතක්. එහෙම නැත්නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. එහෙමනම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙනවා ඒ භාජනයෙන් කාඩ් පතක් ඉවතට ගත්තාම. අන්න ඒ වෙලාවේදී ඔබට ලියන්නට පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම හතරෙන් තුන. ඒ ඉත්තේ අගය. ධන D භාජනයෙන් ඉවතට ගත්තාම ලැබෙන ඔත්තේ කාඩ් පතක් ලැබෙන අවස්ථාව. අන්න ඒ වෙලාවේ මට ලියන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම පහෙන් දෙක. එහෙමනම් මම නැවත ඉති දෙකේ අගයන් කියන්නම්. දෙකෙන් එක ගුණ කිරීම හතරෙන් තුන ධන, දෙකෙන් එක ගුණ කිරීම පහෙන් තුන. එවිට පළමු අත්යෙන් ලැබෙනවා අටෙන් තුනක් විදිහටත්, දෙවන අත්යෙන් ලැබෙනවා පහෙන් එකක් විදිහටත්. ඉතින් මේ දෙන්න එකතු කරපුවාම පොදු හරය විදිහට ගන්නට වෙන්නේ අපට 40. එහෙමනම් 40න් 15 ධන, 40න් 8. එවිට ලැබෙනවා 40න් 23. එහෙමනම් උත්සාහ කරන්න ගැටලුවේ මොකද්ද? ඉවතරගත් කාඩ් පත ඔත්තේ අගයක් වීම කීයද? එහි සම්භාවිතාවය 40න් 23ක් විදිහට ලැබෙනවා. ඔන්න ඔය විදිහට පුතේ අද දවසේ අපි පුනරීක්ෂණ පත්‍රිකා 76 සහ 77 සාකච්ඡා කරලා නිමා වුණා. ඉතින් එහෙමනම් ඔන්න අදත් ගණිතයේ එක් වැඩසටහනකින් සමු ගන්නට අවස්ථාව ඇවිල්ලා. ඉතින් ඔයගොල්ලොන්ට දැන් බොහොම ළඟ ළඟ එනවා සාමාන්‍ය පෙළ විභාගය. ඒ සඳහා ඔබ නිවසට වී ආරක්ෂිතව හොඳින් සූදානම් වෙන්න. අපට ලැබෙන අභියෝගවලටත් අභියෝගයක් ගෙනමින් ඔබගේ ජයග්‍රහණය කරාම යන්න. ඔබගේ එළඹෙන හෙට දවස ජයග්‍රාහී දවසක් කරගන්න. ඉතින් ඒ පැතුමත් එක්ක මම ඔබේ නිවසින් සමු ගන්නවා. ආදරණීය දුවල පුතාලා හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන් කියලා කියනවා.
අද ගණිතේ පාඩම ඔබ වෙත ගෙනාවේ